සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් චත්තාරිමානි භික්කවේ සෝතාපට්ටි අංගානි කතමානි චත්තාරි සප්පුරිස සංසේවෝ තද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති ඉමානිකෝ භික්කවේ චත්තාරි සෝතාපත්්‍යංගානීති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ පරලෝසැපත් SB වීරසේකර මහතා සහ එම මැතිනිය පරලෝසැපත් TB හේරත් මහතා සහ එම මැතිනිය ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එම පවුල්වල දරු දැරියන් විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ පරලෝසැපත් SB වීරසේකර මහතා සහ එම මැතිනියටත් එවගේම TB හේරත් මහතා සහයම මැතිණිය ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම එවගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඒ දායක පින්නතුන් විසින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට ලැබුණේ ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට පිවිසීමට අනුගමනය කළ යුතු කරුණු මොනවාද කියලා පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටිය. ඒ මාතෘකාව පැහැදිලි කරමින් ධර්මදේශනාව සිදු කිරීම සඳහා අපි මාතෘකා පාඨය හැටියට සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ කිරීම සඳහා අත්‍යවශ්‍ය අංග හතරක් දක්වලා තියෙනවා. සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේහි අංග සූත්‍රයේහි මේ කාරණා සඳහන් කරලා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ. නිවන් අවබෝධ කිරීමට තමන් ගත කරන්නේ ගිහි ජීවිතයේද පැවිදි ජීවිතයේද කියන එක නෙවෙයි වඩා වැදගත් වෙන්නේ. පැවිදි ජීවිතේ තෝරා ගන්නවා නම් ඒ පැවිදි භූමිකාවට අදාළව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරන්නට ඕන. ගිහි ජීවිතේ තෝරා ගන්නවා නම් ඒ ගිහි ජීවිතේ භූමිකාවට අදාළව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරන්නට ඕන. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සත්වෙක් පුද්ගලෙක් ආත්මයක් කියලා ගත හැකි කිසිවක් මෙහි ඇත්තේ නැහැ. පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් පත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්ම සමූහයක්. එතකොට පැවිද්දා නිවන් දකින්නවා ගිහියා නිවන් දකින්නවා කියලා එකක් නැහැ. නිර්වාණ අවබෝධය සිද්ධ වෙන්නේ ඒ නිවන් අවබෝධය සඳහා අදාළ ಗುಣධර්ම ටික નિවරදිව සම්පාදනය වෙනවා නම් ඒ ಗುಣධර්ම සමතුලිත වීම තුළ තමයි එහි ශක්තිය નિවරදිව ගොනු වීම තුළ තමයි කෙලස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එතකොට මේ කාර්ය කරන්නේ ගිහිව හිඳමින්ද පැවිදිව හිඳමින්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඒ අදාළ ධර්ම ගොඩු කිරීමයි. අදාළ ධර්ම වෙන්නේ මොනවද? බෝධිපාක්ෂික ධර්ම. නිවන් අවබෝධ කිරීම සඳහා පුහුණු කළ යුතු ගුණ ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම 37ක් දක්වලා තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බෝධියට එහෙම නැත්නම් නිර්වාණ අවබෝධයට උපකාරක කරුණු. ඒ කරුණු 37 තමයි සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, තත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ කාරණා 37. එතකොට මේ කරුණු 37ම යම් කිසි කෙනෙක් නිවැරදිව පුරුදු පුහුණු කරනවා නම් ඒ තැනැත්තාට තමයි ගිහිව ඉන්නවද පැවිදිව ඉන්නවද කියන කාරණේ නෙමේ වැදගත් වෙන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම පුරුදු පුහුණු කරන තැනැත්තාටයි නිවන් අවබෝධ කරන්නට අවකාශ සැලසෙන්නේ. ඒ වගේම පාරමිතා ධර්ම හැටියටත් කරුණු 10ක් දක්වනවා. ඒවා භවෙන් භවය පුරුදු පුහුණු කරගෙන ආයුතු කරුණු. අර බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඒ සසර ගමනේ පුහුණු කරපු පාරමිතා ධර්ම වලට අනුව මේ ජීවිතේ මතු කරගත යුතු කාරණා. එතකොට පාරමිතා කියන්නේ භවෙන් භවය පුරුදු පුහුණු කරගෙන මනස ශක්තිමත් කළ යුතු කාරණා. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා වශයෙන් දක්වලා තියෙන බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මේ ජීවිතේම නිවන් අවබෝධ කිරීමට අවදි කරගත යුතු කරුණ. එතකොට ඒ කාරණා අවදි වෙන්නේ කොපමණකින්ද කියලා තීරණය වෙන්නේ අර පාරමිතා ධර්ම සසරේ පුරුදු පුහුණු කරලා තියෙන ප්‍රමාණය අනුවයි. තොර බෝධිපාක්ෂික ධර්ම අතරිනුත් ප්‍රධානවම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා ඉන්ද්‍රිය ධර්ම පහ පිළිබඳ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම කොතරම් වැඩිලා තියෙනවද කියන කාරණේ මත තමයි ඒ පුද්ගලයා නිවන් අවබෝධ කරන්නට කොතෙක් කල් ගත වෙනවද කියන බව තීරණය වේ. තථාගතයන් වහන්සේ විසින් නිර්වාණගාමිනී මාර්ගය සතරාකාරයකින් පැහැදිලි කරලා තියෙනවා. සුඛපටිපදා කිප්පවිඥා, සුඛපටිපදා දන්දාවිඥා, දුක්ඛපටිපදා කිප්පවිඥා, දුක්ඛපටිපදා දන්දාවිඥා. ප්‍රතිපදාව දුක් සහිත වෙන්නටත් පුළුවන්, සැප සහගත වෙන්නටත් පුළුවන්. ඒ දුක් සහිත වෙනවද සැප සහගත වෙනවද කියලා තීරණය වෙන්නේ නීවරණ ධර්මවල අඩු වැඩි බව මත. ඊළඟට ප්‍රතිපදාව කිප්පවිඥාද දන්දාවිඥාද? කිප්පවිඥා කියලා කියන්නේ වහා අවබෝධය ලබනවා. දන්දාවිඥා කියලා කියන්නේ බොහෝ කාලයක් උත්සාහ කරලා වෙහෙසිලා තමයි නිවන් අවබෝධ කරන්න වෙන්නේ. එතකොට ඉක්මනින් නිවන් අවබෝධ කරනවද, කල්ගත වෙලා නිවන් අවබෝධ කරනවද කියලා තීරණය වෙන්නේ කුමක් මතද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියෙනවද කියන කාරණේ මත. එතකොට ඒ වැඩුණු නොවැඩුණු බව තථාගතයන් වහන්සේට පමණයි හරියටම කෙනෙක් සම්බන්ධව තීරණය කරන්නට පුළුවන් වෙන්නේ. අවශේෂ ශ්‍රාවකයෙකුටවත්, සරියුත් මහරහතන් වහන්සේ වැනි මහා ප්‍රඥන් වහන්සේ නමකටවත් ඒ තථාගතයන් වහන්සේ දකින තරමින් නිවරදිව ගණනය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි තථාගතයන් වහන්සේ සතු විශේෂ ඥානයක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරයත්තතා ඥානය. අන් අයගේ ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියෙනවද නැතිද කියලා පරීක්ෂා කර නිවැරදිව අවබෝධ කරගැනීමේ ඥානය තථාගතයන් වහන්සේට පමණක් ආවේනික වුණු ඥානය. එනිසා ඒ ඥානය හඳුන්වන අසාධාරණ ඥානය. අසාධාරණ කියන්නේ සාධාරණ නොවන. සාධාරණ කියන්නේ පොදුයි කියන එකනේ, හැමෝටම ඒක සාධාරණයි. ඒතර අසාධාරණ කියන්නේ හැමෝටම සාධාරණ නැහැ, හැමෝටම පොදු නැහැ. තථාගතයන් වහන්සේට පමණක් ආවේනිකයි, අනන්‍යයි. එතකොට එනිසා බුදුරජාණන් වහන්සේට තමයි යම්කිසි කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොතෙක් වැඩිලා තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම යම් ප්‍රමාණයකට වැඩිලා තිබුණා වුණත් ඉන්ද්‍රිය සමතාවයත් අවශ්‍යයි කෙලස් ප්‍රහාණය කරන්න. ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ සද්ධාවේ ප්‍රමාණයට ප්‍රඥාව තියෙන්නට ඕන. සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එතන ඉන්ද්‍රිය සමතාවයක් නැහැ. ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව අඩු වුණොත් ඒත් ඉන්ද්‍රිය සමතාවයක් නැහැ. ඊළඟට සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් ඉන්ද්‍රිය සමතාවයක් නැහැ. වීරිය වැඩි වෙලා සමාධිය හෙවත් ඒකාග්‍රතාවේ අඩු වුණොත් ඒත් ඉන්ද්‍රිය සමතාවයක් නැහැ. දැන් අර ආනන්දහාමුදුරුව පහුවදා උදේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට ඕන කියලා රාත්‍රී පහන් වෙන තෙක්ම දැඩි ලෙස වීර්ය කළා. කෙසේ හෝ හෙට උදෑසන වෙනකොට අරහත්ත්වයට පත්විය යුතුයි කියන උත්සාහය. ඒතර එතන උන්වහන්සේගේ උත්සාහය වීර්ය වැඩි වෙනකොට චිත්ත ඒකාග්‍රතාවයේ සැහැල්ලුව අඩු වුණා. එතකොට අවබෝධය ලැබෙන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා, වැඩිලා තිබුණාට සමබර නැහැ. ඒ සමබරතාවය ඇති වුණොත් තමයි තරයටම කෙලස් ප්‍රහාණය කරන්නට අනුශ්‍රේ වශයෙන් පවතින සියලු කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ. එතකොට උන්වහන්සේ දැන් ටිකක් විවේක ගන්නට ඕන කියලා අර දැඩි වීර්ය තරමක් ලිහිල් කරලා ඇඳේ සැතපෙන්නට සූදානම් වෙනකොට තමයි අන්න අවශ්‍ය ප්‍රමාණයට ඉන්ද්‍රිය සමතුලිතතාවය ඇති වුණේ. ඒ මොහොතේ අරහත්ත්වයට පත් වුණා. එනිසා වඩා වැදගත් වෙන කාරණේ තමයි අවශ්‍ය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිලා තියෙනවද කියන කාරණය, ඒ ඉන්ද්‍රිය සමතාවයට පැමිණෙනවද කියන කාරණයත් මත තමයි යම්කිසි කෙනෙක් නිවන් අවබෝධ කරන්නේ. එතකොට මේ අවස්ථාව වෙනකොට එතනත්තාගේ චිත්තසංතානයේ බොජ්ජංග ධර්ම වැඩෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්බන්ධව දේශනා කරනකොට තථාගතයන් වහන්සේ දක්වන්නේ ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන්නේ අභිධර්මයේ හැටියට සලකා බැලුවොත් චෛතසික ධර්ම 8ක්. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියලා කියන්නේ විතක්ක චෛතසිකය. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන නම් වලින් හඳුන්වන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසිකය. සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකය. සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකය. සම්මා සමාධි කියලා කියන්නේ ඒකග්ගතා චෛතසිකය. එතකොට මේ චෛතසික ධර්ම නිර්වාණය අරමුණු කොටගෙන මනවින් වර්ධනය වෙන්නට ඕන. එහෙම වර්ධනය වුණොත් තමයි ඒ තනත්තාට නිවන් අවබෝධයේ පිණිස ඒ මාර්ගාංග දියුණු වුණා වෙන්නේ. එහෙම දියුණු කළා වුණත් පෙරේරුකාණ මහනායක හඳුරෝ විශේෂයෙන් පැහැදිලි කරනෝ ඒ මාර්ගාංග වල සමතුලිතතාවය අවශ්‍යයි. ඒ කියන්නේ එක සිතක එකවරම ඒ මාර්ගාංග 8ම ජනිත වෙන්නට ඕන. සාමාන්‍ය ප්‍රතඥයෙකුගේ සිතේ අනෙක් අවස්ථාවලත් ගුණධම් වඩනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ චෛතසික ධර්ම වැඩෙනවා. ඒ වැඩුණා වුණාට සාමාන්‍ය කෙනෙකුගේ සිතේ මාර්ගාංග 1ක් 2ක් 3 4ක් 5ක් එහෙම වැඩෙන්න පුළුවන්. 6 7 8 කියලා ඒ 8ම එකවරම එක් සිතක ජනිත වුණොත් තමයි පළවෙනි වතාවට එක්වරම ඒ මාර්ගාංග ටික ජනිත වීම තමයි සෝවාන් මාර්ගඥානයයි කියලා හඳුන්වන්නේ. එතනදී තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ. දෙවන වතාවට ඒ මාර්ගාංග 8ම එක සිතක එකවර පහළ වීම තමයි සකෘදාගාමි මාර්ගසිත හැටියට හඳුන්වන්නේ. තුන්වෙනි වතාවට ඒ විදිහෙන් මාර්ගාංග 8ම එකවර ඇතිවීම තමයි අනාගාමි මාර්ගසිත. හතරවෙනි වතාවට ඒ මාර්ගාංග 8ම එක් සිතක පහළ වීම තමයි අරහත් මාර්ගඥානය කියලා හඳුන්වන්නේ. එතකොට විශේෂයෙන් තථාගතයන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම අපි ප්‍රගුණ කරන්නට ඕන, දියුණු කරන්නට ඕන. ඒ ප්‍රගුණ කිරීම වගේම තථාගතයන් වහන්සේ විශේෂ කොට දක්වන මේ ඉන්ද්‍රිය ධර්ම පහ සහ ආර්ය ශ්‍රාංග මාර්ගයේ මාර්ගාංග 8. එතකොට ඒවායේ සමතුලිතතාවය අත්‍යවශ්‍ය වෙන නිසායි ඒවා විශේෂයෙන් මතකොට දක්වන්නේ. දැන් අපිට මේ කාරණය හොඳට තේරුම් ගන්නට පුළුවන් එක් උදාහරණයක් තමයි තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ සිටිය මහදන සිටු පුත්‍රයා. ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ තැනැත්තා උත්සාහ කළා නම් මේ ජීවිතේම අරහත්ත්වයට පත් වෙන්නට පුළුවන්කම තිබුණා. නමුත් රහත්ුනේ නැහැ. අනාගාමි වුනේත් නැහැ. සකෘදාගාමි වුනේත් නැහැ. සෝවාන් ඵලයටවත් අඩුම තරමින්පත් උනේ නැහැ. ඒ කුමක් නිසාද? සාංශාරික වශයෙන් ඒතනත්තා පුරුදු පුහුණු කළ යුතු පාරමිතා ධර්ම පුහුණු කරලා තිබුණා. ඒ වගේම සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය ශ්‍රාංක මාර්ග මේවා සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරලා තිබුණා. නමුත් පුහුණු කරලා තිබුණට අවශ්‍ය පමණට මේ ජීවිතය අවදි කරගත්තේ නැහැ. අවදි කරගෙන ඉන්ද්‍රිය සමතුලිත කරගත්තේ නැහැ. ආර්ය ශ්‍රාංග මාර්ගයේ මාර්ගාංග 8ම එක්සිතක මතුවෙන මට්ටමට මනස පුහුණු කළේ නැහැ මේ ජීවිතේ. එතකොට සසරේ පුහුණුව තිබුණා. ඒ නිසා උත්සාහ කළොත් අරහත්ත්වයට පත් වෙන්නට පුළුවන් හැකියාව තිබුණා. නමුත් මේ ජීවිතේ උත්සාහ කළේ නැහැ. ඒ ගුණාංග මතු කරගත්තේ නැහැ. එහෙමනම් සසර ගමනේ පූර්ණ වශයෙන් පාරමිතා සම්පූර්ණ වෙලා තිබුණා වුණත් මේ ජීවිතේ මේ කියන ලද බෝධිපාක්ෂික ධර්ම අවදි කළේ නැතිනම් ඒ තැනත්තා කෙලෙස් නසන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ජීවිතේ බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්නට ඕන කියලා කොයිතරම් උත්සාහ කළත් සාංසාරික වශයෙන් එතනට අවශ්‍ය පන්නරය පුහුණුව හුරුව ඇති කරගෙන නැතිනම් ඒ තැනත්තාගේ මනසේ ඉන්ද්‍රිය සමතාවය ඇති වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග සමතුලිතව එක්සිතක එකම බලයෙන් ජනිත වෙන්නේ නැහැ. එහෙම සසර හොඳට හුරු කරලා නැතිනම් අන්න ඒ නිසා තමයි අපිට නිවන් දැකීමේදී පාරමිතා ධර්මත් වැදගත් වෙන්නේ, බෝධිපාක්ෂික ධර්මත් වැදගත් වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා සියල්ලක්ම අංග සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන කරුණු හතරක් තමයි බුදුරජාණන් වහන්සේ අපි අද මාතෘකා කරන ලද සූත්‍ර දේශනාවෙහි දක්වන්නේ. සෝතාපට්ටි අංග සූත්‍රයේදී මොනවද ඒ දේශනාවෙහි දැක්වෙන්නේ? චත්තාරිමානි භික්කවේ සෝතාපට්ටි අංගානි. මහණෙනි, යම්කිසි කෙනෙකුට සෝවාන් ඵලයට පැමිණෙන්නට ඕන නම්, සෝවාන් ඵලය කියලා කියන්නේ නිර්වාණ ගාමිනී මාර්ගයේ පළමු පියවරනේ. ඒ පළමු පියවරට ඇතුළත් වෙන කෙනෙක් නේ දෙවන තුන් වෙන සිවන පියවර වලට පැමිණෙන්නේ. එතකොට යම් කෙනෙක් එකම මොහොතේ ඒ පියවර හතර අනුක්‍රමයෙන් සම්පූර්ණ කරනවා, ඇතම් කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙලා ටික කලක් ගත වෙලා නැවත සකෘදාගාමි ඵලයට පත් වෙලා ටික කලක් ගත වෙලා ඒ විදිහට වෙන්නත් පුළුවන්. තව සමහර කෙනෙක් මේ ජීවිතයේ සෝවාන් ඵලයට පමණක් පත් වෙලා වෙනත් ආත්ම භාවයක සකෘදාගාමි අනාගාමි අරහත් ඵලවලට පත් වෙන්නත් පුළුවන්. එහෙම එක් එක් ස්වභාවයෙන් ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ ಗುಣධර්ම වැඩෙන තමබර වෙන ප්‍රමාණය අනුව තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඒකට ගිහි බව හෝ පැවිදි බව නෙමේ අදාළ වෙන්නේ, මේ ප්‍රතිපදාවන් නිවැරදිව සම්පාදනය කිරීමයි. එතකොට යම්කිසි කෙනෙකුට සෝවාන් ඵලයට පැමිණෙන්නට අවශ්‍ය නම් ඒතනත්තා විසින් පුහුණු කළ යුතු ගුණධර්ම හතරක් තියෙන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වනවා. මොනවද ඒ අංග හතර? සප්පුරිස සංසේවෝ, සද්ධම්ම සවනං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානුධම්ම පටිපද. සත්පුරුෂ ආශ්‍රයක් ලැබෙන්නට ඕන. සත්පුරුෂ ආශ්‍රය ලැබුණොත් තමයි අපට පුළුවන් වෙන්නේ සද්ධර්මය දැනගන්න. එතකොට දෙවෙනි කාරණේ තමයි සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය, ඒ සද්ධර්මය ශ්‍රවණය කළාට පමණක් වැඩක් නැහැ. ඒවා සිහියෙන් නුවණින් විමසා බලන්නට ඕන. සිහි නුවණ අවදි කරගන්නට ඕන. අපේ චිත්තසංතානයේ සිහිය නුවණ තිබුණා වුණාට වැඩක් නැහැ. ඒ සිහිය නුවණ අවදි කරගත්තේ නැතිනම් සිහිය අවදි කරගත්තොත් තමයි සිහියෙන් දකින්න පුළුවන් වෙන්නේ. නුවණ අවදි කරගත්තොත් තමයි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ. ඒතර සිහි නුවණ සසර පුහුණු කරලා තිබුණට අර මහදන සිටු පුත්‍රයා වගේ එක අවදි කරගත්තේ නැතිනම් ඒන් ප්‍රයෝජන ගන්නට බෑ. ඒ නිසා තමයි සති සම්පජඤ්ඤය අවදි කර ගැනීම යෝනිසෝ මනසිකාරය වැදගත් වෙන බව බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට සත්පුරුෂ ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් ඒවා නුවණින් මෙනෙහි කර බැලීමත් තිබුණට පමණක් වැඩක් නැහැ. ඒවා ප්‍රායෝගිකව පුහුණු කරන්නේ නැතිනම් ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය එහි යෙදීම මෙන්න මේ කාරණා හතර තමයි යම්කිසි කෙනෙකුට අර පාරමිතා ධර්ම අවදි කරගන්න, බෝධිපාක්ෂික ධර්ම අවදි කරගන්නට උපකාර වේ. එතකොට පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම සසරේ දීර්ඝ කාලයක් පුහුණු කරලා තියෙනට ඕන. ඒ පුහුණු කරගත් කාරණා මේ ජීවිතේ අවදි කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන්නට මෙන්න මේ කාරණා හතර කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවායි කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ සෝතාපට්ටි අංග සූත්‍රයේදී දේශනා කරන්නේ. දැන් එතකොට පළමුවෙනි කාරණේ තමයි ගිහි ජීවිතයේ ඉඳගෙනම මේ ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්න පුළුවන්ද? ගිහි ජීවිතයේ ඉඳගෙන නිර්වාණගාමිනී මාර්ගය ඉක්මන් කරගන්නට කොමක්ද කළ යුත්තේ? දැන් අපි සිහිපත් කළා ගිහිද පැවිදිද කියන එක. කිසේ කෙස් තියනවද, ඇඳුම කලිසමද, සිවුරද, ඉන්නේ ගෙදරද පන්සලේද, ඒක නෙමේ වැදගත් වෙන්නේ, ප්‍රතිපදාවයි වැදගත් වෙන්නේ. ඒ ප්‍රතිපදාව දෙආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පැවිදි ප්‍රතිපදාව සහ ගිහි ප්‍රතිපදාව. ඒ පැවිදි ප්‍රතිපදාව සහ ගිහි ප්‍රතිපදාව කියන ඒවා වෙනස් වෙන්නේ පින්නතුනේ අර ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්වත් එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්ම වලින්වත් නෙමෙයි. ඒවා පුහුණු කරන්නට මූලික පසුබිම සකසා ගන්න සීල ප්‍රතිපත්තියෙන් තමයි ගිහි පැවිදි ප්‍රතිපදාව වෙනස් වෙන්නේ. ගිහියා විසිනුත් වර්ධනය කළ යුත්තේ අර මුලින් සඳහන් කරන ලද පාරමිතා ධර්ම 10මයි, පැවිද්දා විසින් සම්පාදනය කළ යුත්තේ ඒ පාරමිතා ධර්ම 10මයි. ගිහියා විසින් සම්පාදනය කරගත යුත්තේ බෝධිපාක්ෂික ධර්ම 37මයි. ඒ කියන්නේ සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යප්ප්‍රදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආරෂ්ඨාංග මාර්ග කියන මේ බෝධිපාක්ෂික ධර්ම 37 තමයි ගිහියා විසිනුත් වැඩිය යුත්තේ. පැවිද්දා විසින් වැඩිය යුත්තේ ඒ බෝධිපාක්ෂික ධර්ම 37ම තමයි. ආය වෙනත් දෙයක් නැහැ. එහෙමනම් ගිහි පැවිදි වශයෙන් මොකක්ද තියෙන වෙනස? ඒ වෙනස තියෙන්නේ මූලික ශික්ෂණය තුළ, මූලික සංවරය තුළ, සීල ප්‍රතිපදාව තුළයි ඒ වෙනස පවතින්නේ. එතකොට ඒ සීල ප්‍රතිපදාව අපට නිර්වාණගාමිනී මාර්ගයට පදනම වෙනවා, පසුබිම වෙනවා. ඒ පසුබිම සකසා ගැනීම තමන් ගිහියෙක් හැටියටද කරන්නේ, පැවිද්දෙක් හැටියටද කරන්නේ කියන එක තමන්ට රුචි විදිහට තීරණය කරගන්න පුළුවන්. තමන් පැවිදි බව අපේක්ෂා කරනවා නම් පැවිද්දෙක් හැටියට පැවිදි භූමිකාවට පැමිණිලා එහි කාර්යභාරය වපසරිය හඳුනාගෙන ඒ පැවිද්දෙකුට උචිතාකාරයෙන් තමන්ගේ සීල ප්‍රතිපදාව සම්පාදනය කරමින් අර කියන ලද බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න පුළුවන්. තමන් ගිහි ජීවිතේ තෝරා ගන්නවා නම්, ඒ කියන්නේ ආවාහ විවාහ වෙලා දූ දරුවන් හදා වඩාගෙන රැකී රක්ෂා කරමින් ජීවිතේ පවත්වා ගන්නා අතර අර කියපු බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නට තමන් තීරණය කරනවා නම්, ඒ ගිහි ජීවිතේට අදාළ භූමිකාව හරියට හඳුනාගෙන ගිහියාට අදාළ සීල ප්‍රතිපදාව පදනම් කොටගෙන තමයි ඒ ಗುಣධර්ම දියුණු කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට පැවිද්දාගේ ප්‍රතිපදාව සහ ගිහියාගේ ප්‍රතිපදාව වෙනස් වෙන්නේ මේ කියන ලද සීල සංවරයෙන්. ප්‍රධාන වශයෙන්ම පැවිදි ගිහි ප්‍රතිපදාව වෙනස් වෙන ප්‍රධානම කාරණේ තමයි බ්‍රහ්මචර්යාව. පැවිද්දා ආර්ය බ්‍රහ්මචර්යාවක් ඇසුරු කරනවා, ගිහියා සදාාර බ්‍රහ්මචර්යාව ඇසුරු කරනවා. ආර්ය බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂයන් හැටියට එකට එකතු වෙලා කායිකව කම්සප්ප විඳීමෙන් සම්පූර්ණයෙන් බැහැර වීම. ඒක තමයි බ්‍රහ්මචර්යාව, ආර්ය බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. සදාාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ලෝක සම්මතයේ හැටියට, ලෝක නීතියේ හැටියට තමන් ගිවිසගත් යම්කිසි ස්ත්‍රියක් පුරුෂයෙක් සමග පමණක් ඒ කාමසේවනයේ පවත්වනෝ, ඉන් පරිබාහිරට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට එතනත් ලොකු සංවරයක් තියෙනවා. කාමාශ්‍රාදේ, කාම ඡන්දේ, කාම තණ්හාව කියන ඒවට අරමුණු සීමා සහිත නැහැ. සීමා අතික්‍රාන්තව දකින දකින ස්ත්‍රිය, දකින දකින පුරුෂයා සමග තමන්ගේ මනසේ ඇලීම් බැඳීම් ඇති වෙන්නට පුළුවන්. එසේ අවිචාරවත්ව ක්‍රියාත්මක වෙන කාම සංඥා, කාම සංකල්පන එක් ස්ත්‍රියක් වෙත, එක් පුරුෂයෙක් වෙත පමණක් සංවර කරන. එතකොට එතරම් ලොකු සංවරයක්. ඉතින් පැවිදි ජීවිතයටපත් වෙනකොට එයත් අතහැර දමනවා. එක් ස්ත්‍රියක් සම්බන්ධව කරගෙනවත්, එක් පුරුෂයෙක් සම්බන්ධ කරගෙනවත් කාමාස්වාදයන් විඳීමෙන් සිත බැහැර කරගන්න. ඉතින් එතන තමයි ආර්ය බ්‍රහ්මචර්යාව ගිහියා විසින් ඇසුරු කරන්නේ සදාාර බ්‍රහ්මචර්යාව. එතකොට මේ බ්‍රහ්මචර්යාව මූලික කොටගෙන ගිහි පැවිදි ප්‍රතිපදාව තුළ තවත් පැහැදිලි වෙනස්කම් දෙකක් ඇති වෙනවා. ඒ මොකක්ද වෙනස්කම් දෙක? ගිහියා විසින් අනිවාර්ය යුතුයකමක් හැටියට, අනිවාර්ය වගකීමක් හැටියට කාරණා දෙකකින් බැඳී සිටිනවා. කොමක්ද ඒ කාරණා දෙක? විවාහ සංස්ථාව පවත්වා ගැනීම. ඒ කියන්නේ අඹ සැමියන් හැටියට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ පවත්වා ගැනීම සහ දූ දරුවන් ඇති දැඩි කරමින් ඒ පවුල් සංස්ථාව පෝෂණය කිරීම, පැවැත්වීම, නඩත්තු කිරීම. දෙවනි කාරණේ තමයි ජීවිතේ පවත්වන්නට අඹ සැමියන්ගේ ජීවිතයත්, ඒ වගේම දරුවන්ගේ ජීවිතයත් පවුල් සංස්ථාවක් හැටියට මේ සමස්ත පවුලම නඩත්තු කරන්නට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් වෙහෙස මහන්සි වෙලා සම්පාදනය කිරීම. ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය මේ ආදී අත්‍යවශ්‍ය කාරණා සම්පාදනය කරගන්නට ගිහියාට වෙන කවුරුවත් ගෙනවිත් මුදල් දෙන්නේ නැහැ. ඒවා තමන් විසින් සම්පාදනය කරගන්න ඕනේ. ඒ නිසා ගිහියාට සිද්ධ වෙනවා දැනුගත්කම් ඇති කරගෙන රැකී රක්ෂා කරමින් ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය පහසුකම් කියන මේ මූලික අවශ්‍යතාවයන් සම්පාදනය කරගන්න. පැවිද්ද මේ කාරණා දෙකෙන් නිදහස්. කොමක්ද කාරණා දෙක? අඹුසැමියන් හැටියට එකතු වෙලා දරුවන් නැති දැඩි කරගෙන පවුල් සංස්ථාවක් පෝෂණය කිරීමේ අනිවාර්ය වගකීම් යුතුකම් වලින් පැවිද්ද නිදහස්. කොමක් නිසාද? විවාහ සංස්ථාවට ඇතුළත් නොවන නිසා. ඊළඟට පැවිද්දාගේ සිව්පස පහසුකම. සිව්පස කියලා කියන්නේ අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවයන්. ආහාර, එහෙම නැත්නම් පිණ්ඩපාත, නිවාස, එහෙම නැත්නම් සෙනසුන්, ඇඳුම් පැළඳුම් නැත්නම් චීවර, සෞඛ්‍ය පහසුකම් එහෙම නැත්නම් ගිලන්පස්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස හැටියට දක්වන්නේ අර ගිහියෙකුගේ මූලික අවශ්‍යතා හතරම තමයි. දැන් ගිහියාට ඒවා තමන් විසින් සම්පාදනය කරගන්නට වෙනවා. පැවිද්දාට ඒවා අනුන් විසින් සම්පාදනය කරලා දෙනවා. ඒ නිසා ඒ බර පැවිද්දාට ඇත්තේ නැහැ. ඒයින් පැවිද්දා බොහෝ දුරට සැහැල්ලුවෙන් පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර බ්‍රහ්මචර්යාව කියන කාරණය පාදක කොටගෙන ගිහියා සම්බාධක දෙකකින් බැඳී පවතිනවා. පැවිද්දා ඒ සම්බාධක දෙකෙන් නිදහස්ව පවතිනවා. ඔන්න ඔය කාරණා ටික තමයි ගිහි පැවිදි ජීවිත තුළ පවතින ප්‍රධාන වෙනස්කම්. එතකොට අර පාරමිතා පිරීමවත් බෝධිපාක්ෂික ධර්ම වැඩිමවත් ගිහියාටද පැවිද්දාටද කියලා අමුතු වෙනසක් නැහැ. ගිහියාටත් ඒ ටික කරන්න වෙනවා, පැවිද්දාටත් ඒ ටික කරන්න වෙනවා. නමුත් ඒ ටික කරන්නට පසුබිම සකස් කර ගැනීමේදී පැවිද්දාට යම් පමණකට සැහැල්ලු බවක් තියෙනවා. කොමක් නිසාද? අර පෞල් සංස්ථාවක් පැවැත්වීමේ අනිවාර්ය යුතුයකම් වගකීම් උන්වහන්සේට නැති නිසා සිව්පස්සේ සම්පාදනය කර ගැනීමට, ව්‍යාපාර කරන්න, රැකී රක්ෂා කරන්නට, වෙහෙසෙන්නට අවශ්‍ය නැති නිසා ඒ කාලය පූර්ණ කාලය උන්වහන්සේට පාරමිතා පුරන්න, බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නට යොදා ගන්නට පුළුවන්. ගිහියාට සිද්ධ වෙනවා ඒ සම්බාධකත් එක්කම ඒ ටික කරගන්න. ඒ කියන්නේ පවුල් සංස්ථාවක් පෝෂණය කරමින්, නඩත්තු කරමින් ඊළඟට සිව්පස පහසුකම් සලසා ගන්නට අත්‍යවශ්‍ය සාධක සම්පාදනය කර ගන්නට පැකී රක්ෂා ව්‍යාපාර කරමින්, මුදල් හදල් හරිහම්බ කරමින් මේ කටයුත්ත සිද්ධ කරන්නට වෙනවා. ඉතින් මෙතනදී වැදගත්ම වෙන කාරණේ තමයි තමන් තෝරාගන්නේ පැවිදි ජීවිතේ නම් ඒ පැවිද්දාට මතක තියෙන්නට ඕන මම පැවිදි භූමිකාව පාදක කොටගෙනයි ගුණධම් වඩන්නේ. එහෙම නැතුව ඒ පැවිද්දා ගිහියෙකුට අදාළ දේවල් පටලවා ගත්තොත් ඒ පැවිද්දාට පැවිදි භූමිකාව තුළ ඉඳගෙන ගුණධම් වඩන්නට, නිවන් දකින්නට මඟ ඇහිරියක්. එයි තෝරාගත්තේ පැවිදි භූමිකාව වුණාට එහි වපසරිය හරියට හඳුනාගන්නේ නැතිනම් ඒ තැනැත්තාට සමබරව නිර්වාණගාමිනී මාර්ගය, නිර්වාණගාමිනී මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාව මැදහත් වෙන්නට බෑ. ඒ තැනැත්තා අගතිගාමී වෙනවා, විකෘති වෙනවා, විනාශ වෙනවා. ඒ වගේම තමයි ගිහියා තෝරාගන්නේ ගිහි ජීවිතේ නම් විවාහ සංස්ථාව තුළ අමුදරුවන් පෝෂණය කරමින්, මිලමුදල් හරිහම්බ කරමින් යන ජීවිතයක් නම් තෝරාගන්නේ ඒ තමන්ගේ භූමිකාවේ වපසරිය හඳුනාගෙන එය විකෘති නොවේ, ඒ තුළ ඉඳගෙන අර බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම දියුණු කරන්න උත්සාහවත් වෙනට. ඉතින් ඒක ටිකක් කර්කශ වෙන්නට පුළුවන්. කර්කශ වුණාට කරන්නට දෙයක් නැහැ. තමන් තෝරාගත්තේ එතනනම් තෝරාගත්තට පස්සේ නැවත ඒක විකෘති කරගෙන ඉදිරියට යන්නට බෑ. මොකද විකෘතිය තුලින් නිවන් දකින්නට බෑනේ, ප්‍රකෘතිය තුලයි නිවන් දකින්නේ. ප්‍රකෘතිය කියලා කියන්නේ තමන් තෝරාගත්තු ජීවිතය තුල ධාර්මිකව පවතින්නට ඕන. එතකොට එතන අපට කරන්නට අනිවාර්ය යුතුයකම් වගකීම් ටිකක් තියෙනවා. පැවිද්දාගේ භූමිකාව තුල අනිවාර්ය යුතුකම් වගකීම් දෙකක් තියෙනවා. මොනවද ඒ යුතුකම් වගකීම් දෙක? වගකීම තමයි තමන් නිවන් අවබෝධ කර ගැනීම සඳහා ගුණනුවණ දියුණු කර ගැනීම. යුතුකම තමයි අන් අය නිර්වාණගාමිනී මාර්ගයට යොමු කරන්නට හැකි පමණින් දායක වීම, සහාය වීම, කැපවීම. ඔය වැඩ දෙක තමයි පැවිද්දාට කරන්නට තියෙන්නේ. ගිහියාටත් ඉතින් ඔය දෙකම තමයි තියෙන්නේ. තමන් ගුණධම් වැඩි වීම සහ අන් අයට ගුණධම් වඩන්නට සහාය වීම. නමුත් ඒ ටික කරන අතරතුරේ ගිහියාට අර අනිවාර්ය බැඳීම් දෙක සම්බන්ධව තියෙන යුතුයකම් වගකීමුත් ඉටු කරන්නට වෙනවා. ඒවා බැහැර කරන්නට බෑ. ඇයි බැහැර කරන්නට බැරි? ඒවා ස්වකැමැත්තෙන් තමයි තමන් ඒවට අවතීර්ණ වුනේ. ඒතොර ගිහියෙක් හැටියට තමන් පවතිනකොට ඒ ගිහි ජීවිතේ තවදුරටත් පවත්වන්නට බැහැ කියලා හිතෙනවා නම් සුදුසු ආකාරයෙන් ඒන් නික්ම යන්නට Tamante ඉඩ තියෙනවා. හැබැයි ගිහියෙක් හැටියට පවතින තාක්කල් ඒ බිරිඳක් හැටියට බිරිඳකගේ භූමිකාව, සැමියෙක් හැටියට සැමියාගේ භූමිකාව, මව්පියන් හැටියට මව්පිය භූමිකාව, දරුවන් හැටියට දාරක භූමිකාව, මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාජ සංස්ථාව තුළ අපි ජීවත් වෙනකොට ස්තර 6ක් සමග අපට ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. ඒ සමාජ සංස්ථාවන් 6ට අනුව තම තමන්ගේ භූමිකාව වෙනස් වෙනවා. ඒ සමාජ සංස්ථා 6 තමයි බුදුරජාණන් වහන්සේ සදිසාව හැටියට සිගාලෝවාද සූත්‍රයේදී දේශනා කරන්නේ. එතකොට නැගෙනහිර දිසාව මව්පියෝ. නැගෙනහිර දිසාව මව්පියෝ කියලා ගන්නකොට තමන් දරුවා කියන භූමිකාව තමයි තමන්ට එතනදී පවත්වන්නට සිද්ධ වෙන්නේ. ඊළඟට බටහිර දිසාව අමුදරුවන් කියලා ගන්නකොට තමන්ගේ භූමිකාව ඉබේම ස්වාමියාගේ භූමිකාවට පරිවර්තනය වෙනවා. ඊළඟට දකුණු දිසාව ගුරුවරු කියලා ගන්නකොට තමන්ගේ භූමිකාව අනිවාර්යෙන්ම ශිෂ්‍ය භූමිකාවට පරිවර්තනය වෙනවා. උතුරු දිසාව මිත්‍රාමාත්‍යයන් කියලා ගන්නකොට තමන්ගේ භූමිකාව මිත්‍රත්වයේ නැමැති භූමිකාව බවට පරිවර්තනය වෙනවා. යට දිසාව දැසිදස් කම්කරු සේවක සේවිකාවන් කියලා ගන්නකොට තමන්ගේ භූමිකාව ස්වාමියාගේ භූමිකාව බවට පත් වෙනවා. එහෙම නැත්නම් පරිපාලක භූමිකාව. එතකොට උඩ දිසාව ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියලා ගන්නකොට තමන් ශ්‍රාවකයාගේ දායකයාගේ භූමිකාව බවට පරිවර්තනය වෙනවා. මේ විදිහට සමාජය තුළ ජීවත් වෙනකොට හැම කෙනෙකුටම මේ එක් එක් භූමිකාවන් තුල කටයුතු කරන්නට වෙනවා. දැන් ඔය අපි සිහිපත් කළේ තමන් මධ්‍ය ලක්ෂ්‍ය හැටියට අරගෙන අවශේෂ භූමිකාවන්ට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ වගේම තමන්ට ඒ අවශේෂ භූමිකා හැය තුල කටයුතු කරන්න සිද්ධ වෙනවා. තමන් දරුවෙක් හැටියට කටයුතු කරනවා වගේම තමන්ට මව්පියන් හැටියට කටයුතු කරන්නත් වෙනවා. එතකොට ඒ වගේම තමන් ශිෂ්‍යයා හැටියට කටයුතු කරනවා වගේම තමන් ගුරු භූමිකාව තෝරා ගත්තොත් තමන්ට ගුරුවරයා කියන භූමිකාව තුළ කටයුතු කරන්න වෙනවා. මේ විදිහට ඒ අමතරව තමන් තෝරා ගන්නා භූමිකාවන්ට අනුව ඒ ඒ භූමිකාවට අදාළ කාර්යභාරය තේරුම් අරගෙන ඉටු කරන්න ඕන. තමන් ගුරුවරයෙක් හැටියට ගුරු භූමිකාව තෝරාගෙන අනේ මේක කරදරයි, නිවන් දකින්න බාධාවක්, මට නම් මේක කරන්න බෑ කියලා එහෙම තමන්ගේ කාර්යභාරය මගහරින්නට තමන්ට පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් එතන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ වංචනික බව, විකෘතිය, ඒ විකෘතිය තුළ නිවන් දකින්නට බෑ. එහෙමනම් තමන් එතනින් ඉල්ලා අස්වෙන්නට ඕන. එතනට සුදුසු කෙනෙක්පත් කරන්න. තමන් ඒ නිලය දරනවා නම්, තමන් ඒ තනතුර බාරගෙන ඉන්නවා නම්, බාරගෙන ඉන්න බව සපත කරලා තියෙනවා නම්, සටහන් කරනවා නම්, ඒකට අදාළ වේතනයක් ලබනවා නම් මේක කරදරයි, නිවන් දකින්න මේක බාධකයි, එහෙම කියලා හරියන්නේ නැහැ. ඊළඟට තමන් විවාහ සංස්ථාව තුළ බිරිඳක් හෝ සැමියෙක් හැටියට සපත කරලා තියෙනවා නම්, එය නීතිගත කරලා තියෙනවා නම්, එතනින් තමන් බැහැර වෙලා ඉල්ලා අස්වෙලත් නැතිනම්, ඉල්ලා අස්වෙන්නට පුළුවන් පදනමකුත් නැතිනම්, දැන් ඉතින් මේක නිවන් මඟට බාධකයක්, අනේ මේක කරගන්න දෙයක් නැහැ කියලා එහෙම එතන තමන්ගේ භූමිකාවට අදාළ වගකීම් යුතුයකම් පැහැර හරින්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ කටයුතු කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා නිවන් මඟ කියලා කියන්නේ හුදෙක් භාවනා කිරීම කියලා පැත්තකට වෙලා කකුල් වකුටු කරගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන කොන්ද කෙලින් තියාගෙන කරන වැඩක් විතරක් නෙමෙයි. භාවනාව හැටියට, බෝධිපාක්ෂික ධර්ම වැඩීම හැටියට, පාරමිතා ධර්ම වැඩීම හැටියට කියවලා බලන්න බෝසතාණන් වහන්සේගේ සසර ගමන ආපු හැටි හැම භූමිකාවක් තුළම ඒ ಗುಣධර්ම වඩන්නට උන්වහන්සේලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකට මහන වෙලාද ඉන්නේ, ගිහිවද ඉන්නේ, තමන් බිරිඳක්ද, සැමියෙක්ද, දරුවෙක්ද, අම්මා තාත්තාද, ගුරුවරයෙක්ද, ඒක නෙමේ වැදගත් වෙන්නේ. ඒ තමන් ඉන්න භූමිකාවට අදාළ කාර්යභාරය සිදු කරන අතරතුරේ ඒ කාර්යභාරය තුලින්ම ಗುಣධම් වැඩීම. මොනවද ಗುಣධම් වඩනවා කියලා අපිට කරන්න තියෙන්නේ? මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ, යහගුණ කියලා කිව්වේ අර බෝධිපාක්ෂික ධර්ම හඳුනාගෙන මතු කිරීම, දියුණු කිරීම, එහෙම නැත්නම් පාරමිතා ධර්ම හඳුනාගෙන දියුණු කිරීම, ඊළඟට ප්‍රඥාවෙන් ලෝක ධර්මතා අවබෝධ කිරීම. හෙටියෙන් ගත්තොත් ඔය වැඩ තුන තමයි අපිට කරන්න තියෙන. ඔය වැඩ තුන තුල තමයි අර සමස්ත බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම වැඩෙන්නේ. මොනවද වැඩ තුන කියලා කිව්වේ? මනසේ මතුවෙන දුර්වලකම් හඳුනාගෙන දුරු කිරීම. කෝපය, ද්වේෂය, තෘෂ්ණාව, මාන්නය, ඊර්ෂ්‍යාව, මසුරුකම, නොයවසීම, මේ බඳු දුර්වලකම් බොහෝ කොට සමාජයත් එක්ක වැඩ කරනකොට තමයි මතුවෙන්නේ. ඉතින් ඒ දුර්වලකම් හඳුනාගෙන දුරු කිරීම සඳහා අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒ වැඩපිළිවෙල තමයි නිර්වාණගාමිනී මාර්ගය ඉක්මන් වෙන්නට, ඉක්මනින් නිවන අවබෝධ කරන්නට අපට පුහුණුව වෙන්නේ. ඊළඟට ගුණය අවශ්‍ය තැන ඉවසන්න ඕන තැන ඉවසීම, දරා ගන්න ඕන තැන දරා ගැනීම, විමසන්නට ඕන තැන විමසිලිමත් ප්‍රඥාව, වීරය ඕන තැන වීරය, අදිෂ්ඨානය ඕන තැන අදිෂ්ඨානය, කරුණා මෛත්‍රිය ඕන තැන කරුණා මෛත්‍රිය, කැපවීම ඕන තැන කැපවීම, පරිත්‍යාගය ඕන තැන පරිත්‍යාගය. ඒ සඳහා අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් තමයි අර කියපු පාරමිතා ධර්මත් බෝධිපාක්ෂික ධර්මත් සියල්ලක්ම සම්පාදනය වෙන්නේ. එනිසා මේ ඉන්න තැන නම් ගුණධම් වඩන්න බෑ. මෙතන කරදරයි, මේ වැඩ වැඩි, මේ වැඩ අඩු වුණාට පස්සේ මං ගුණධම් වැඩ වැඩි නම් ඒ වැඩ වැඩි බව තුල පුහුණු කරන්නට පුළුවන් ගුණධම් පුහුණු කරන්න. වැඩ වැඩි වෙනකොට Tamanට ඉවසීම අවශ්‍යයි, දරා ගැනීම අවශ්‍යයි, විශේෂයෙන් සිහිය අවශ්‍යයි. නැත්නම් එක වැඩේ දෙපාර තුන් පාර කරන්නට වෙයි. ඊළඟට ප්‍රඥාව අවශ්‍යයි. වඩා ඉක්මනට සාධක මනවින් හසුරුවාගෙන වේගවත්ව කටයුතු කරන්න අපට තීක්ෂණ ප්‍රඥාවෙන් දේවල් කරන්නට ඕන. කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අදිෂ්ඨානය අවශ්‍යයි. පරිත්‍යාගය අවශ්‍යයි. ඉතින් ඒ කාර්ය බහුලත්වය තුළ වැඩ අධික වෙනකොට අපට පුහුණු කරන්න පුළුවන් ගුණධම් බොහොමයක් තියෙනවා. පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම අතර. ඒ වගේම ඒ වැඩ වැඩි වෙනකොට තමයි අපේ මනසේ අපි කවදාවත් නොහිතපු තරම් දුර්වලකම් මතුවෙන්නේ. එතකොට තමයි අපට ඒ දුබලකම් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම හඳුනාගත්තොත් තමයි ඒ දුර්වලකම් දුරු කරන්නට පුළුවන් වෙන්නේ. එනිසා මෙන්න මෙබඳු තැනක පමණයි ගුණධම් වැඩි යැක්කේ, මෙබඳු තැනක ගුණධම් වඩන්න බෑ කියලා එහෙම එකක් නැහැ. එතකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්, එහෙනම් මොකටද බුදුරජාණන් වහන්සේ අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා දේශනා කළේ? ආරණ්‍යයට යන, රුක්මුලට යන, ජනශූන්‍ය තැනකට යන්න කියලා කිව්වේ. ඒ ඊට අදාළ භාවනා ක්‍රම පුහුණු කරන්න. ආනාපාන සතිය වැනි හුදකලාව පූර්ණ වශයෙන් අවධානයේ ආස්වාස ප්‍රස්වාසයට යොදවාගෙන කරන භාවනාවකදී හුදකලා වීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ ගුණය දිනු කරන්න. හැබැයි හැම එකක්ම කරන්න බුදුහාමුදුරුවෝ අරඤ්ඤගත වෙන්න කිව්වේ නැහැ. හැම භාවනාවක්ම පුහුණු කරන්නට හුදකලා වෙන්න රුක්මුලට යන්න කියලා දේශනා කළේ නැහැ. කෝපය දුරු කරන්න දැන් සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලන්න. චිත්තානුපස්සනා සතිපට්ඨාන ගැන පැහැදිලි කරනකොට ආරණ්‍යයට යන්න රුක්මුලට යන්න කියලා දේශනා කරලා නැහැ. කෙලින්ම උන්වහන්සේ දේශනා කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. රාගසිත මතුවෙනවනේ ඒක රාගසිතයි කියලා දැනගන්න. දැනගෙන එහි හේතු හඳුනාගෙන දුරු කරන්න. ද්වේෂසිත මතුවෙනවා නම් මේ ද්වේෂසිතයි කියලා හරියට හඳුනාගෙන එහි හේතු හඳුනාගෙන දුරු කරන්න. ඒක මේ කැලේද ඉන්නේ, ගහක් යටද ඉන්නේ, ශුන්‍යාගාරයකද ඉන්නේ, පන්සලේද ඉන්නේ, ගෙදරද, පාසලේද, වැඩ අධිකද, වැඩ අඩුද, ගිහිද, පැවිදිද, ඒවයි එතනට අදාළ නැහැ. එතනට අදාළ වෙන්නේ මනසේ කෝපය මතුණයි කියන බව දැනගෙන එහි හේතු හඳුනාගෙන දුරු කරන්නට පුළුවන් නම් ඒක තමයි චිත්තානුපස්සනා සතිපට්ඨාන. ඒ වගේම තමන්ගේ සිතේ විතරාගී බව, විතමෝහි බව. විතරාගී කියලා කියන්නේ නොයලෙන ගතිය. විතමෝහ කියලා කියන්නේ මෛත්‍රී. විත දෝෂ කියලා කියන්නේ මෛත්‍රිය. විතමෝහ කියලා කියන්නේ ප්‍රඥාව. එබඳු යහගුණ මතුවෙනවා නම් ඒවා මතුවෙන බව හරියට තේරුම් අරගෙන එහි හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරන්නට වෑයම් කරන්න. එතකොට සමාජය තුළ ඉතාම වැරදි ආකල්පයක් ඇති කරගෙන තියෙන්නේ ගුණධම් වඩන්න වැඩ වැඩි වෙනකොට බෑ, ඒවා අඩු වෙන්නට ඕන, ඒවයින් අයින් වෙන්නට ඕන, පැත්තකට වෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ යම්කිසි පුද්ගලයින්ට යම්කිසි නිශ්චිත කාර්යයක් සඳහා දේශනා කළ කාරණා සමස්තයට ආරෝපණය කරයි. අපි හිතමු යම්කිසි කෙනෙක් ධානා වඩනවා නම් ඒ ධානා වඩනකොට මේ වැඩ කර කර කුඹුරු කොට කොට ඒක කරන්න බෑ. ව්‍යාපාර කර කර ඒක කරන්න බෑ. ඒකට අර කිව්ව විදිහට හුදකලා වෙලා ජනශූන්‍ය තැනකට ගිහිල්ලා ගතසිත දෙකම සැහැල්ලු කරගෙන අනෙකුත් සියලු වැඩ කටයුතු වලින් බැහැර වෙලා තමයි ඒ තැනත්තාට ධානය වඩන්නට වෙන්නේ. ඉතින් ධානය වඩන කෙනෙකුට තමයි ඒ පසුබිම අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව විදර්ශනා කරන කෙනෙකුට හැම විටම ඒ පසුබිම අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ආනාපාන සති භාවනාව විදර්ශනාවක් හැටියටත් සමතයක් හැටියටත් කරන්නට පුළුවන්. ආනාපාන සති භාවනාව සමතයක් හැටියට පුහුණු කරනකොට විශේෂයෙන්ම ඒ විදර්ශනාවක් හැටියට පුහුණු කළා වුණත් හුදකලා බව ජන ශූන්‍ය තැනකට යාම පිරිසගෙන් වෙන්වීම ප්‍රයෝජනවත් වෙනවා. අවශේෂ භාවනාවලට එහෙම කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඊළඟට සමත භාවනා පුරුදු පුහුණු කරනවා නම් ඒ සම 40 කර්මස්ථානයන්ටම ඒවා පුහුණු කරලා යම් ධාන තත්වයකට සමාධියකට සිත දියුණු කරන්නට නම් ඒ තැනත්තා සමාජයෙන් බැහැර වෙලා හුදකලා තැනක වාඩි වෙලා ඒ කටයුතු කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒක අවශ්‍යයි. නමුත් විදර්ශනාවට එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ හැම විටම අවධාරණය කරන්නේ නැහැ. ඒ නිසා සමත භාවනාව සඳහා දෙසූ කාරණා, ආනාපාන සතිය සඳහා දෙසූ කාරණා, අනිත් හැම කාරණයකටම ආරූඪ කරගෙන ආරෝපණය කරගෙන සියල්ල එකට පටලවා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේම විදර්ශනා භාවනාව දේශනා කරන බොහෝ තැන්වල තථාගතයන් වහන්සේ ඕනම පරිසරයක් තුළ, ඕනම වාතාවරණයක් තුළ, ඕනෑම භූමිකාවක් තුළ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයේ වැඩි යැකි බව දේශනා කරනවා. සතර සතිපට්ඨානය කියුවේ මොකක්ද? එතකොට බෝධිපාක්ෂික ධර්මවල පළමු කාරණා හතර. සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානය හරියට වැඩෙනකොට සතර ඉද්ධිපාද. සතර ඉද්ධිපාද වැඩෙනකොට සතර සම්‍යප්ප්‍රදාන. සතර සම්‍යප්ප්‍රදාන වැඩෙනකොට පංච ඉන්ද්‍රිය පංච බල. පංච ඉන්ද්‍රිය පංච බල වැඩෙනකොට සප්ත බොජ්ජංග. සප්ත බොජ්ජංග වැඩෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙසේ සතර සතිපට්ඨානය හරියට පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් එය පාදක කොටගෙන සමස්ත බෝධිපාක්ෂික ධර්ම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සම්මා දිට්ඨිය නැමැති එකම කාරණේ ගත්තම සම්මා දිට්ඨිය නැමැති එක් කාරණයක් හරියට පුහුණු කරන්න පුළුවන් නම් අවශේෂ සියලු ගුණාංග වැඩෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි මේ කාරණා 37ක් කියලා ඊට පස්සේ පාරමිතා 10ක් කියලා පාරමිතා 10යි අතන 37යි 47ක් වෙනවා. ඉතින් කොච්චර ಜಾති කරන්න ඕනද කියලා මහා බරක් කෙනෙක් හිතට ගන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එක් තරුණයෙක් දහම ගැන බොහොම පැහැදිලා නිතර නිතර පන්සලට ඇවිල්ලා බණ දහම් අහලා බොහොම ප්‍රසාදයට පත් වෙලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ ගුරුහාමුදුරුවෝ මේවා කරන්න එපා, මේවා කරන්න එපා, බුදුරජාණන් වහන්සේ මෙහෙම මෙහෙම ශික්ෂාපද පනවලා තියෙනවා කියලා කෙලවරක් නැති විනය ප්‍රඥප්ති ඒ තරුණ හාමුදුරුවන්ට පැහැදිලි කර දෙන්නට පටන් ගත්තා. එතකොට උන්වහන්සේගේ ඔළුව හෙම්බත් වුණා. මං කොහොමද මෙච්චර දේවල් කරන්නේ? එතකොට උන්වහන්සේ සිවුරු හැර යන්නට සූදානම් වුණා. මට නම් මෙච්චර දේවල් කරන්න බෑ, මට නම් මෙච්චර බරක් දරන්නට බෑ, ඒ නිසා ඊට වැඩිය හොඳයි මං ගිහි ජීවිතේට යන්න. පස්සේ අර ගුරුහාමුදුරුව බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ කාරණය සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව අර තරුණ හාමුදුරුව කැඳෙව්වා. කැඳවලා ඇහුවා, ඇයි ඔබ වහන්සේ සිවුරු හැර යන්නට තීරණය කරන්නේ? ස්වාමීනි, මම ගිහිව ඉන්නකොට හරිම සැහැල්ලුවෙන් ගුණධම් වැඩුවා. මේ මහාන වුණාට පස්සේ අරක කරන්න එපා, මේක කරන්න එපා, මේක කරන්න ඕන, මෙහෙම කෙලවරක් නැති විනය ප්‍රඥප්ති. ඉතින් මට මෙච්චර බරක් දරන්න බෑ, ඒ නිසා මං සිවුරු ඇල්ලලා යනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා, මහාන නුඹට එකක් පුහුණු කරන්න පුළුවන්, එකක් නම් පුහුණු කරන්න පුළුවන්. එහෙනම් ඉතින් තමන්ගේ සිත පිළිබඳව විමසිලිමත්ව සිත පුහුණු කරන්න. ඒ සිත පුහුණු කළොත් අනිකුත් සියල්ලක්ම පුහුණු වුණා වෙනවා. මේ විදිහට පින්නතුනේ අපට මහා බරක් හැටියට අරගෙන සංකීර්ණ කරගෙන දේවල් පටලවා ගන්නට ඕන නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සිත නැමැති එකම ධර්මයේ පිළිබඳව අපට අවධානය පවත්වාගෙන ක්‍රියා කරන්නට පුළුවන් නම් මේ කියපු සියලු ගුණ ධර්ම වැඩෙන්නේ සිත තුළයි. ඉතින් මේ අවධානය පවත්වා ගන්නට නම් අපට සිහිය, ප්‍රඥාව, වීරය කියන காரணා තුන පුහුණු කරන්නට ඕන. සිහිය තියෙන්නට ඕන අවධානය පවත්ව ගන්න, ප්‍රඥාව තියෙන්නට ඕන කරුණු අවබෝධ කර ගන්න, වීරිය තියෙන්නට ඕන නොකල යුතු දේ නොකර කල යුතු දේ ක්‍රියාත්මක කර. එහෙමනම් අපට සිහිය, ප්‍රඥාව, වීරිය කියන කාරණා තුන හරියට අවබෝධ කරගත්තොත් ඒ තුලින් සමස්ත නිර්වාණ ගාමිනී මාර්ගයම ප්‍රගුණ කරන්න පුළුවන්. වෙනත් ආකාරයකින් ගත්තොත් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් දක්වන මේ සතිපට්ඨානය හතරක් හැටියට දක්වන්නේ එකම කාරණයක් මොකද්ද සම්මා සතිය සම්මා සතිය මේ සතර ආකාරයෙන් පුහුණු කරන්නට පුළුවන් නම් මේ එකම කාරණය ඒකායනෝයම් බෙක්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය තත්වයන්ගේ විසුද්ධියට එකම මගයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එයි ඒ සතිපට්ඨානය සතර ආකාරයකින් පුහුණු කරන තැනැත්තාට අවශේෂ සියලු ගුණ ධර්ම වැඩෙන. සම්මා දිට්ඨිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය නැමැති එකම කාරණය ගැන අවධානය යොමු කරලා එය පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ජීවිතේ ඒ සම්මා දිට්ඨිය පුහුණු කරන තැනැත්තාට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වර්ධනය වෙනවා. එහෙමනම් ප්‍රඥාව නැමැති එකම කාරණය ගැන අවධානය යොමු කරලා පුහුණු කිරීම ආරම්භ කරන්නට පුළුවන්. ඊළඟට අපි අර මුලින් කිව්ව ආකාරයට සබ්බපාපස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදප්පණං ဧතම් බුද්ධාන සාසනං සමස්ත බුද්ධාවාදයේ හැටියට ගත්තහම අකුසලයේ පාපයේ දුර්ගුණයේ දුරු කරන්න යහගුණයේ අවදි කරන්න ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරන්න මේ වැඩ තුන අපට පුහුණු කරන්නට පුළුවන් නම් සමස්ත ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මේ තුලින් ප්‍රගුණ කරන්නට පුළුවන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් ජල තටාකයකට බහින්නට පාත්පසින්ම ඉඩකඩ තියෙනා වගේ එකම තැනකින් බහින්නට ඕන කියලා නියමයක් නැහැ. එක් එක් තැනින් තම තමන්ට පහසු තැනින් බැස ගන්නට පුළුවන්. එනිසා නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව තුළ එකම ක්‍රමයකට යා යුතුයි කියලා නියමයක් නැහැ. නිර්වාණ අවබෝධය කරන්නට දහසක් පැතිවලින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නිසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ නිර්වාණ මාර්ගඥානයයි කියලා ධර්මයේ හැඳින්වෙන්නේ. දහසක් ණය කියලා කියන්නේ ක්‍රම දහසකට මේ ගමන් මඟ ප්‍රයත්නක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සද්ධාව මුල් කොටගෙන යන්නට පුළුවන්, ප්‍රඥාව මුල් කොටගෙන යන්නට පුළුවන්, සද්ධා ප්‍රඥා දෙකම ඇතුව මේ ගමන යන්නට පුළුවන්. එහෙම එක් එක් පුද්ගලයා තුළ පවතින විශේෂතා හැකියාවන් පාදක කොටගෙන ඒ තම තමන්ට හැකි ගමන් මඟක්, තම තමන්ට අනන්‍ය වූ ගමන් මඟක් තෝරා ගන්නට පුළුවන්. ඒකට අනිවාර්යෙන් මෙසේම විය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. එහෙම නියමයක් නැහැ. අත්‍යවශ්‍ය ගුණාංග ටික හරියට හඳුනා ගන්න. ගුණාංග ටික කියලා කියන්නේ පරමාර්ථය සඵල කර ගන්නට අවශ්‍ය සාධක ටික. ඒ සාධක ටික හරියට හඳුනා ගත්තහම මේ සාධක ටික ගොනු කිරීමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා තමන් ගිහිව ඉඳගෙන දේක කරන්නේ, පැවිදිව ඉඳගෙනද කරන්නේ, ආරණ්‍යයේ ඉඳගෙනද, පන්සලේ ඉඳගෙනද, මහමග ඉඳගෙනද ඒක වැදගත් වෙන්නේ නැහැ. තමන්ගේ භූමිකාව හරියට හඳුනාගෙන ඊට අනුරූපීව ඒ ಗುಣධර්ම ටික, ඒ සාධක ටික පුරුදු පුහුණු කිරීමයි වඩා වැදගත්. ඉතින් ඒ කාරණා ටික කරන්නට අත්‍යවශ්‍ය අංග හතරක් තමයි බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංග සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. අපි මුලදී කෙටියෙන් ඒවා සිහිපත් කළේ මොකක්ද? සත්පුරුෂාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදයි. සත්පුරුෂාශ්‍රයයි කියලා කියන්නේ සත්පුරුෂයා කියලා කියන්නේ කවුද? තමන් පව්කම් වලින් වළකින, තමන් කුසල් දහම් වල යෙදෙන තැනත්තා සත්පුරුෂයාය කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. සත්පුරුෂ තරයා කියලා කියන්නේ තමනුත් පව්කම් වලින් වළකින, අන් අයත් පව්කම් වලින් වළක්වා ගන්න. තමනුත් කුසල් දහම් ගුණ දහම් වල නිරත වෙන, අන් අයත් කුසල් දහම් ගුණ දහම් වල නිරත කරවන එබඳු කෙනා තමයි සත්පුරුෂ තරය. ඒ සත්පුරුෂ තරයෙක් තමයි කල්යාණ මිත්‍රයෙක් හැටියට අපට උපකාර කරන්නේ. ඒ නිසා අන්න එබඳු කල්යාණ මිත්‍රේ, එබඳු සත්පුරුෂ ගුණ ඇති කෙනෙක් ආශ්‍රය නිශ්‍රය කරන්නට පුළුවන් නම් තමයි අපටත් අකුසල් වලින් වැළකීලා කුසල් දහම් වඩන්නට, අසත් ධර්මයෙන් වැළකීලා සත් ධර්මයේ අසුරු කරන්නට මාර්ගය හෙළිවෙන්නේ. කොයිතරම් සසරේ පාරමිතා ධර්ම පුහුණු කරලා තිබුණා වුණත්, කොයිතරම් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කරලා තිබුණා වුණත්, මේ ජීවිතේ රහත් වෙන්නට සෝවාන් වෙන්නට වාසනා ශක්තිය තිබුණා වුණත්, සත්පුරුෂ ආශ්‍රයක් නැතිව අසත්පුරුෂ ආශ්‍රයක් පාප මිත්‍රා ආශ්‍රයකට වැටුණොත් නිර්වාණ ගාමිනී මාර්ගය ඇහිරියන. ඒකට හොඳම උදාහරණය තමයි අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා පසු කලෙක බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා සාමාන්‍ය ඵල සූත්‍රයේ, ඒ කියන්නේ මේ ජීවිතේම ලබන්නට පුළුවන් ශ්‍රමණ ඵල තියනවාද කියලා විමසපු කාරණේට බුදුරජාණන් වහන්සේ දීර්ඝ දේශනාවක් කළා. ඒක තමයි සාමාන්‍ය ඵල සූත්‍රයේ හැටියට දැක්වෙන්නේ. මේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව දේශනා කරලා නිම වුණහම අජාසත්ත කුමාරයා වාඩි වෙලා හිටපු ආසනයේ නැගිටලා යනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා සිහිපත් කරනවා, මහණෙනි, මේ අජාසත්ත රජු මේ ආසනයේදීම සෝවාන් ඵලයට පත් වෙන්නට සුදුසුකම් තිබුණා. නමුත් පාප මිත්‍ර ඇසුරෙන් පීතෘ ඝාතන ආනන්තරේ පාප කර්මය කරගත්තු නිසා ඔහුට ඒ සෝතාපට්ටි මාර්ගය වැළකී ගියා. එතකොට තමන්ට ඒ සඳහා පාරමිතා වැඩිලා, බෝධිපාක්ෂික ධර්ම වැඩිලා, ඒව අවදි කරගන්නට කල්යාණ මිත්‍ර ඇසුරකුත් තියෙන කාලෙක, බුද්ධෝත්පාද කාලෙක, ධර්මයේ තියෙන කාලෙක ඉපදිලා ඒ සියලු හැකියාවන් තියෙනවා. නමුත් සියල්ල වැළකී ගියා අසත්පුරුෂාශ්‍රේ පාප මිත්‍රාශ්‍රේ නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගිහියාටත් පැවිද්දාටත් දෙදෙනාටම නිර්වාණගාමිනී මාර්ගය තුල ගුණනුවණ අවදි කරගන්නට අත්‍යවශ්‍යම සාධකේ තමයි සත්පුරුෂාශ්‍රය, කල්යාණ මිත්‍ර ඇසුර. අකුසලෙන් පාපයෙන් වළක්වලා කුසලයට දහමට යොමු කරන ගුණ උතුමන්ගේ ආශ්‍රය නිස්සය. එතකොට ඒ වගේ සත්පුරුෂය ඇසුරු කළ පමණින්ම නිවන් මඟ පුහුණු කරන්නට බෑ. ඒ සත්පුරුෂයන් විසින් පහදා දෙන සද්ධර්මය ශ්‍රවණය කරන්නට. සද්ධර්මයයි කියලා කිව්වේ ධර්මය කියලා කියනවා මේ සමස්ත විශ්ව ධර්මයට හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන සමස්තයම පොදු ධර්ම න්‍යාය. ඒ පොදු ධර්ම න්‍යාය අසත් ධර්මයේ සත් ධර්මයේ කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොහොමද? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් පුද්ගලයෙක් සතෙක් ඝාතනය කරනවා. ඒ සතා ඝාතනය කිරීම නැමැති හේතුවෙන් එතනත්තා දුගතිය උපදිනවා. දැන් මොකද්ද මෙතන ක්‍රියාත්මක වුනේ? හේතුව සහ ඵලය නැමැති පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. කර්මය කර්ම විපාකයේ නැමැති හේතුඵල ක්‍රියාවලිය තමයි මේ සිද්ධ වෙන්නේ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඊළඟට තව කෙනෙක් සතෙකුගේ ජීවිතය ආරක්ෂා කරලා ඒ කුසල බලයෙන් සුගතිය උපදිනවා. දැන් මොකද එතන සිද්ධ වුනේ? හේතුව සහ ඵලය පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. කර්මය කර්ම විපාක නැමැති හේතුඵල ධර්මතාවය. ඒක විශ්ව ධර්මතාවය. දැන් මේ දෙකම පොදු හේතුඵල ධර්මය, පොදු විශ්ව ධර්මය. නමුත් එහි වෙනසක් තියෙනවා. එකකින් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් සිද්ධ වුණා, තව එකකින් තමන්ටත් අනුන්ටත් යහපතක් සිද්ධ වුණා. තමන්ටත් අනුන්ටත් අනර්ථය සිද්ධ වෙන ආකාරයට තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා, බාහිර සාධක හසුරුවන රටාව හඳුන්වනවා අසත් ධර්මයයි, පාප ධර්මයයි, අකුසල ධර්මයයි, ක්ලේශ ධර්මයයි. ඒක මිත්‍යා ප්‍රතිපදාව, අසත් ධර්ම ප්‍රතිපදාව. යම් ආකාරයකින් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයට තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා, බාහිර සාධක හසුරවන්න දක්ෂණං, ඒ වැඩපිළිවෙල හැඳින්වෙනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. අන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව ඊට අදාළ කාරණා අර සමස්ත විශ්ව ධර්මයත් ඒ තුළින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වෙන්කොට හඳුනාගෙන අසද්ධර්මයෙන් වැළකීලා සද්ධර්මයේ ඇසුරු කරමින් මේ ගමන් මඟ ඉදිරියට යන්නට නම් ඒ දහම පිළිබඳව, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව නිවැරදිව වටහා ගන්නට ඕන. ඒක වටහා ගන්නට නම් ඉතින් සත්පුරුෂයන්ගෙන් අහලා පොතපත කියවලා ඒ කාරණා පිළිබඳව විචක්ෂණ වෙන්න. ඒ නිසා සත්පුරුෂය ඇසුරු කළාට පමණක් වැඩක් නැහැ. සද්ධර්මය ශ්‍රවණය කරන්නටත් ඕන. දැන් දේවදත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වැනි මහා සත්පුරුෂයෙකුගේ ඇසුර ලැබුණා. නමුත් උන්වහන්සේ දේශනා කළේ සද්ධර්මය මායිම් කළේ නැහැ. ඒක හරියට තේරුම් ගන්නට උත්සාහ කළේ නැහැ. ඒ නිසා විනාශ වුණා. ඒ නිසා දෙවෙනි කාරණේ තමයි සද්ධර්මයේ ශ්‍රවණය. තුන්වෙනි කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. ධර්මයේ ඇහුවට විතරක් වැඩක් නැහැ. ඒ අහන ධර්මයේ නුවණින් විමසා බලන්නට ඕන. ඒ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ සර්වඥතාඥාණයෙන් ධහම අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරනෝ. නමුත් මේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් අපට ධහම දකින්නට බෑ. අපි ධහම දැකී යුත්තේ අපගේ ප්‍රඥාවෙන්. ඉතින් අපගේ ප්‍රඥාව අවදි කරන්නට නම් යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිහිය සහ නුවණ, සති සම්පජඤ්ඤය. සිහියෙන් අවධානය යොමු කරන්නට ඕන. හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව, පූර්ව උපාදාන වලට නතු වෙන්නේ නැතුව, ප්‍රඥාවෙන් තමයි හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් කාරණා ගැඹුරින් විමසා බලන්නේ. අන්න ඒ සති සම්පජඤ්ඤේවත් යෝනිසෝ මනසිකාරය නැවත නැවත පුහුණු කරන්නට පුළුවන් නම් තමයි ඒ ආර්ය ධර්මය අපේ ප්‍රඥාවෙන් අපට වටහන්නට පුළුවන් වෙන්නේ. ඒ විදිහට වටහා ගත්තයි කියලා විතරක් ප්‍රමාණවත් නැහැ. ඒවා තුල යෙදෙමින් කායිකව, වාචසිකව, මානසිකව පුහුණු කරන්නට ඕන. මොකද්ද පුහුණු කරනවා කියන්නේ? දැන් මේ මෑතකදී අම්මා කෙනෙක් අපිට කතා කරලා කියනවා, හාමුදුරනේ මම මගේ ජීවිතේ ධර්මදේශනා 3000ක් විතර අහලා තියෙනවා. නමුත් හාමුදුරනේ මට තාම තරහ යන එක නවත්ත ගන්න බෑ. ඉතින් අපි සිහිපත් කළා ධර්මදේශනා 3000ක් නෙමෙයි 10000ක් ඇහුවා වුණත් කෝපය මතුවෙන එක පාලනය කරන්න බෑ. ඇහුව පමණේ ඒ අහලා ඒ කියා දෙන කරුණු තමන් පුහුණු කරන්නට ඕන ප්‍රායෝගිකව. කෝපය මතුවෙන්නේ මෙහෙමයි, ඒකට හේතු මෙහෙමයි, ඒ වෙලාවට සිත වෙනස් කරගන්න ඕන මෙහෙමයි කියලා කියා දුන්නහම ඒව අහලා තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ තමන්ගේ මනසේ කෝපය මතුවෙනකොට ප්‍රායෝගිකව ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න ඕන ඒ හේතු හඳුනාගෙන දුරු කරන්න. අපි ඒකයි අර මුලින් සිහිපත් කළේ, දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න පුළුවන් වෙන්නේ දුර්ගුණ මතුවෙන වෙලාවටයි. සදෝසං වා චිත්තං සදෝසං චිත්තංติ පජානාති. මේ ද්වේෂ සහගත සිතක් ඇති වුණා කියලා දැනගෙන තමයි ඒ ද්වේෂය දුරු කරන්න වෙන්නේ. ද්වේෂයෙන් නැති වෙලාවට දුරු කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ මතුවෙන වෙලාවට ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න ඕන. අපිට වෙන්නේ මොකද්ද? ද්වේෂය මතුවෙන වෙලාවට ඒකත් එක්කලා පැටලිලා කුපිත වෙලා කටයුතු කරනවා. පස්සේ භාවනා කරනවා ද්වේෂයේ නපුරු ධර්මයක්. එයින් ගත සිත දවනවා. මම ද්වේෂ නොකරමි, අන් අයත් ද්වේෂ නැත්තෝ වෙත්වා, සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා පස්සේ මෙත් වඩනවා. ඉතින් ද්වේෂය මතුවෙන වෙලාවට තමයි ඒක හඳුනාගෙන දුරු කරන්න ඕන. ලෙඩේ හැදෙන වෙලාවටයි බෙහෙත ඕන. අන්න ඒකයි නිවැරදිව පුහුණු කරනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි, සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒ අහන ධම සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා වටහා ගැනීම අවශ්‍යයි. ඒ වටහාගත් ධර්මය කායික වාචික මානසික පුහුණු කිරීම, සති සම්පජඤ්ඤයෙන් යුක්තව එහි යෙදීම අත්‍යවශ්‍යයි. මේ කරුණු හතර ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, මනවින් ඇසුරු කරනවා නම්, පවත්වා ගන්නවා නම්, ඒ තැනැත්තාට සසරේ පුරුදු පුහුණු කරන ලද පාරමී ගුණ අවදි කරගන්නට පුළුවන්, බෝධිපාක්ෂික ධර්ම මතු කරගන්නට පුළුවන්. එසේ මතු කරගෙන ඉතා ඉක්මනින්ම සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරන්නට පුළුවන් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තමන් ගිහිද පැවිදිද කියන කාරණේ පිළිබඳව එතරම් දුක් වෙන්නට කරදර වෙන්නට අවශ්‍ය නැහැ. නමුත් අපි මතක තියාගන්නට ඕනේ තමන් දැනට ඉන්න තැන ඒ භූමිකාව විකෘති කරන්නට තමන්ට යුතුයකමක් නැහැ. එසේ විකෘති කරනවා නම් එතන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමේ, විපරීත ප්‍රතිපදාවක් තමයි ගොඩනැගෙන්නේ. එනිසා තමන් සිටින භූමිකාවේ වපසරිය කාර්යභාරය හරියට හඳුනාගෙන එහි යුතුයකම් වගකීම් මැනවින් ඉටු කරමින් ඒ තුල ඒ කවර තරාතිරමක් වුණත් කමක් නැහැ. ඒ හැම තැනකම අපට කරන්නට වැඩ තුනක් තියෙනවා. එක් කාරණයක් තමයි මනසේ මතුවෙන දුර්ගුණ දුර්වලකම් හඳුනාගෙන දුරු කිරීම ඒ මොහොතේම. ඒක තමයි පුහුණුව. ඊළඟට ಗುಣ අවශ්‍ය මොහොතේ ඒ ගුණය අවදි කර ගැනීම, එයයි එතනට අදාළ පුහුණුව. ඒ හැම තැනකදීම ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්ම, ත්‍රිලක්ෂණ ධර්ම නිවරදිව වටහා ගන්නට උත්සාහ කිරීම ඒ පිළිබඳ ප්‍රඥාව. දුර්ගුණ දුරු කරමින්, යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කර ගන්නට වෑයම් කිරීම තමයි සමස්ත ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට අපට පුහුණු කරන්නට තියෙන්නේ. එය තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනය. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව තමන්ගේ භූමිකාව තුළ මනවින් ප්‍රගුණ කරලා ඉක්මනින් නිවන් අවබෝධ කරන්නට මේ අසූ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ පරලෝ සැපත් SB වීරසේකර මහතා සහයම මැතිණිය, පරලෝ සැපත් TB හේරත් මහතා සහයම මැතිණිය තුළු පවුලේ මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව එම පවුල්වල දූ දරුවන් විසින් ඒ යහපත් අරමුණ පෙරදරි කොටගෙන පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ පරලෝ සැපත් SB වීරසේකර මහතා සහයම මැතිණිය, පරලෝ සැපත් TB හේරත් මහතා සහයම මැතිණිය ඇතුළු මිය පරලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට මෙම ධර්මදේශනාමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. ඒ යහපත් අරමුණු ප්‍රාර්ථනා පෙරදරි කොටගෙන හැම දිනාටම දහම් අසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පිංකමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිස්සුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. ඒ දූ දරුවන් ඇතුළු හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. පින්කමේ මූලික අරමුණ පරිදි මිය පරලෝ යන්නට එදුණු SB වීරසේකර මහතා සහයම මැතිණිය, එවැගේම TB හේරත් මහතා සහයම මැතිණිය ඇතුළු මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.